ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා ඒත් එක්කම සුබ දවසක් වේවා ඒ වගේම රජරට සේවය මේ මොහොතේ ශ්‍රවණය කරන ආදරණීය ආසන්නන් ඔබ සියලු දෙනාටමත් සුබ දවසක් වේවා සුබ සන්ධ්‍යාවක් වේවා කියන පැතුමින් අද දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න සූදානම් පුරා මාස කිහිපයක් පුරා දැනට රජරට සේවයේ සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව මේ ගෙන යන වැඩසටහන් මාලාවේ තවත් එක් සොඳුරු අවස්ථාවකට ඔබ සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ සඳුදා දිනේ හවස 4 සිට 5 දක්වා ගතවන හෝරාව ඉතිහාස විෂයට වෙන්න තියෙන බව ඔබ අප කවුරුත් දන්න කරුණක්. එහෙමනම් දුවේ පුතේ අප මේ කාල සීමාව තුළ දැන්ට මාස 5කට ආසන්න කාල සීමාවක් තුළ මේ කතා කරපු බොහෝ විෂය කරුණු වගේම තව දුරටත් අපට ඉස්සරහට කතා කරන්න තියෙන විෂය කරුණු ගත්තහම බොහෝ දුරට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර මුහුණ දෙන දරුවන්ට සේම දැනට 10 ශ්‍රේණියේ සිටින දරුවන්ට අවශ්‍ය විෂය කරුණු බොහෝමයක් මේ වන විට අපි මේ වැඩසටහන් මාලාව තුළ සාකච්ඡා කර අවසන්. එමනම් අද දවසේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 වසර විෂය නිර්දේශයේ තුල තියෙන තවත් එක් මාතෘකාවක්. 10 වසර විෂය නිර්දේශයේ 5 වෙනි පාඩම් ඒකකය ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන මාතෘකාව. මා මේ මාතෘකාව අද දවසේ තෝරා ගැනීමට ප්‍රධානතම අරමුණ කරගත්තේ 2016 සිට 2016 සිට 2020 දක්වා පැවැත්තු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නව විෂය නිර්දේශයේ නව විෂය නිර්දේශයේ තුල පවත්වපු ඉතිහාස විෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාස විෂයේ හැම වසරකම පාසා ආව පාඩමකින් ප්‍රශ්නයක් විදිහට මෙන්න මේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන මාතෘකාව දැඩි අවධානයකට ලක් කළාම ඒ නිසා පුරා වසර 5ක් අඛණ්ඩව දෙවනි ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වූ ප්‍රශ්න අතරට ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමේ ප්‍රශ්න ලකුණු 18ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මේ වසර 5 පුරා අඛණ්ඩව ඇවිල්ලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මෙවරත් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට මේ පාඩම තුලින් කුමන හෝ ආකාරයක ප්‍රශ්නයක් ගොඩනගෙන්න තියෙන අවස්ථාව ඉඩ ප්‍රස්තාව ඉතාමත් ඉහළයි. එනිසා ඔබ මේ පාඩම ඉතාමත් හොඳින් අධ්‍යයනය කරොත් ඔබට අධ්‍යන පොදු සහතික පත්‍ර මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මේ පාඩම ඇසුරෙන් යම් හේකින් ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් යම් හේකින් ප්‍රශ්නයක් ගොඩනැගුණොත් ඔබට ඉතාමත් සාර්ථක ලෙස පිළිතුරු ලියා ගන්න අවශ්‍ය පසුබිම මම සකස් කරලා දෙන්නම්. එහෙමනම් අපි අද දවසේ මේ පාඩම පිළිබඳව අවධානය යොමු කරමු. මේ පාඩමේ තියෙන විෂය කරුණු ඔබට ගැඹුරු තැන් බොහොම සරලව ඉතාමත් ක්‍රමානුකූලව කතා කරමු. එහෙමනම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. මං හිතන්නේ ලෝක ඉතිහාසය ගැන කතා කරද්දී ලෝකය තුල විරාජමාන වූ ලෝකයට ශිෂ්ට සම්පන්න ජාතියක් විදිහට අපේ මිනිස්සු උරුම කරපු බොහෝ දේවල් අදටත් අපට නෂ්ටාවස්ථේස විදිහට තියෙනවා. එලෙස උරුම කරපු බොහෝ දේවල් අතරේ මේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන ක්ෂේත්‍රය ඉතාමත් වැදගත්. අපි මුලින්ම බලමු විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍ය විද්‍යාව කියන එකට බොහෝ අර්ථකථනයන් අදහස් උදහස් අදහස් ඒ වගේම විවේචනයන් තියෙනවා. ඒ වගේම නිර්වචනයන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි විද්‍යාව කියන එකෙන් අර්ථවත් කරන්නේ සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මූලධර්ම. සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මූලධර්ම තේරුම් ගැනීම හා ඒවා අර්ථකථනය කිරීම. තේරුම් ගැනීම හා ඒව අර්ථකථනය කිරීම එහෙම නැත්නම් විස්තර කිරීම. නැත්නම් මම කියන්නම් සබා ධර්මයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන මූල ධර්ම තේරුම් ගැනීම හෝ ඒවා අර්ථකථනය කිරීම. තේරුම් අරගෙන ඒවා අර්ථකථනය කිරීම තමයි සාමාන්‍යයෙන් විද්‍යාව කියලා කියන්නේ. අතීතයේ මිනිසුන් මේ විද්‍යාව තුළ තියෙන මූල ධර්ම පිළිබඳව සාකච්ඡා කරේ නැහැ. අතීතයේ මිනිසුන් මේ විද්‍යාව කියන ක්ෂේත්‍රය තුල ගැඹුරට කිඳා බැස්සේ නැහැ. ඒ විද්‍යාවේ මූල ධර්ම ගැන කතා කරේ නැහැ. නමුත් දුවේ පුතේ යම්කිසි කටයුත්තක් දෛනිකව කටයුත්තක් කිරීමේදී තමන්ගේ දෛනික කටයුත්තක් කිරීමේදී මේ සබා දහමේ ක්‍රියාත්මක වන මූල ධර්ම පිළිබඳව සබා දහමේ ක්‍රියාත්මක කරන මේ ක්‍රියාවලීන් පිළිබඳව මිනිස්සු දැනන් හිටියා. ඒ සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය තමන්ගේ දෛනික ජන ජීවිතයේ මිනිසු ආරූඪ කරගත්තා. ආදේශ කරගත්තා. එහෙමනම් මෙන්න මේ ආකාරයට සබා ධර්මයේ පවතින බොහෝ දේවල් සබා ධර්මයේ පවතින ක්‍රියාකාරීත්වයන් සබා ධර්මයේ පවතින මූල ධර්ම ඉතිහාස විෂය යටතේ කොහොමද මිනිස්සු අධ්‍යයනය කරේ අතීත මිනිසුන් මේ දේවල් කොහොමද තමන්ගේ දෛනික ජීවිතයට ගත්තේ කියන කාරණේ පිළිබඳව තමයි දුවේ පුතේ ඉතිහාස විෂයයත් අපි කතා කරන්නේ. විද්‍යාව තුල තියෙන මූල ධර්ම පිළිබඳව අපි ගැඹුරට කිඳා බහින්නේ නැහැ ඉතිහාස විෂය තුල. ඔබට මතක ඇති ඉතිහාසය කියන්නේ 21ක් නොව විෂයන් සියල්ලගත් සියල්ල අන්තර්ගත ගෘහයක් කියලා ජීඑම් ක්‍රෙවුලියන් කිව්වා. එතකොට මේ තුල මේ අන්තර්ගත බොහෝ විෂය කරුණු තුල විද්‍යාවක් තියෙනවා ඉතිහාසය තුල. එමනම් අපි විද්‍යාවේ මූල ධර්ම පිළිබඳව නෙමේ දුවේ පුතේ අධ්‍යයනය කරන්නේ මේ විද්‍යාත්මක මූල ධර්ම අපේ අතීත මුතුන් මිත්තන් කොහොමද තමන්ගේ ජන ජීවිතයට දෛනික ජීවිතයට එකතු කරගත්තේ මේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු කොහොමද සාර්ථක කරගත්තේ මේ විද්‍යාවේ ක්‍රියාකාරීත්වය අනුගමනය කරලා. එහෙනම් අපි බලමු විද්‍යාත්මක අදහස් වල නැත්නම් මේ විද්‍යාත්මක ක්‍රියාවලියක මුල් අවස්ථා. බොහෝ දුරට අතීත මිනිසුන් සබා ධර්ම සමග ගනුදෙනු කිරීමේදී සබා ධර්මයේ මූල ධර්ම පිළිබඳව මන අවබෝධයකින් කටයුතු කරලා තියෙනවා. මන අවබෝධයෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් මේ මූල ධර්ම වලට කිඳා බැස්සේ නැ මේ ගැඹුර අධ්‍යයනය කරේ නැ. ඒ අනුව මේ විදිහට සබා ධර්මයන් සමග සබා ධර්මයේ මූල ධර්ම පිළිබඳව මිනිස්සු දැන ඉති මේ දේවල් තමන්ගේ ජන ජීවිතේ රේඛාසි කරගත්තා එකදු පහදු කරගත්තා කියලා මම සාකච්ඡා කරන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාත්මක අදහස් තුලින් මේ බව ඉතා හොඳින් ගම්මි වෙනවා. මේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාත්මක අදහස් තුලින් විද්‍යාත්මක මූල ධර්ම පිළිබඳ මනා හොඳින් අවබෝධ වෙනවා. සාමාන්‍යයෙන් අතීතයේ මෙරට වැසියා සබා ධර්මයේ මූල ධර්ම උපයෝගී කරගනිමින් තමන්ගේ වැඩ කටයුතු සිදු කළා වගේම ප්‍රායෝගික කටයුතු කිරීමේදී මේ සබා ධර්මයේ මූල ධර්ම උපයෝගී කරගෙන මේ ප්‍රායෝගික කටයුතු දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය තත්ත්වයක් ගොඩනගා ගත්තා. එනම් මේ විද්‍යාවේ පවතින මූල ධර්මයන් මිනිස්සු එකතු පහදු කරගෙන තමන්ගේ ජන ජීවිතයට එකතු පහදු කරගෙන කටයුතු කිරීමේදී මේකේ දිගු කාලීන පැවැත්මක් මිනිස්සු අපේක්ෂා කරා. එහෙමනම් දුවේ පුතේ මේ සබා ධර්මයේ විද්‍යාවේ තියෙන මූල ධර්ම මේ විදිහට එකතු පහදු කරගෙන දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය ක්‍රමවේද මිනිස්සු හදාගත්තා. අන්නේ හදාගත්තු ක්‍රමවේදය තමයි තාක්ෂණය කියන්නේ. එහෙමනම් විද්‍යාව හා තාක්ෂණය කියන මාතෘකාව අපි එකට මුසු වූ සංකල්පයක් විදිහට කතා කරන්නේ. එහෙනම් අපි බලමු ශ්‍රී ලංකාවේ පැරණන් තුළ මේ විද්‍යාත්මක අදහස් සහ මේ විද්‍යාත්මක අදහස් දිගු කාලීනව පවත්වාගෙන යාමේදී අපේ මිනිස්සු කුමන ආකාරයේ තාක්ෂණයක් භාවිත කරමින් ඒ දේවල් නිසි ලෙස කරාද කියන එක. බොහෝ දුරට අපි සබා ධර්මයේ පවතින මූල ධර්ම තේරුම්ගෙන ඒ දේවල් ආදේශ කිරීමට අපේ රටේ ශ්‍රී ලාංකීය පැරණන් තුළ ඉතා හොඳ හැකියාවක් තිබුණා කියන එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් බොහෝ දුරට සනාථ වෙනවා. දැනට වසර 28000කට විතර කලින් ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා බිම් වීදුරු හෙවත් තිරවානා ගල් උපයෝගී කරගෙන ඒ පාෂාණ උපයෝගී කරගෙන ඒ දේවල් භාවිත කරමින් තමන්ගේ දෛනික ජන ජීවිතයට අවශ්‍ය වන මෙවලම් හදාගත්තා. මෙවලම් හදාගත්තා. සාමාන්‍යයෙන් මේ මෙවලම් හදා ගැනීමේදී තාක්ෂණය භාවිත කරලා තියෙනවා. සමහර මේ විශාල ගල්පතුරු විශාල ගල්පතුරු වෙරයෝදා බලයෝදා පාෂාණයකින් ගලවාගෙන ඒ ගලවාගත්තු පාෂාණය ගලක උලලා උපමට්ටම් කරලා තමන්ගේ දෛනික ජන ජීවිතයේදී අවශ්‍ය වන යම් කිසි දෙයක් හාරාගන්න පොළව හාරාගන්න සතෙක් මරාගන්න මරාගත්තු සතෙකුගේ මස් ඉරාගන්න ඉතින් ඔන්න ඔය වාගේ බොහෝ කාර්යයන් සඳහා මේ බිම් වීදුරු එහෙම නැත්තම් මේ අපි කතා කරන තිරවාණා පාෂාණ යොදාගෙන තියෙනවා. එහෙනම් මේ වෙර යොදා පාෂාණයකින් පතුරු ගලවා ගැනීමේ තාක්ෂණයේ කාලේ මිනිස්සුන්ට තිබුණා. මෙන්න මේ තාක්ෂණය. අපි ඒකට කියවා පීඩන ශල්කණය කියලා. අපි කියනවා ඒකට පීඩන ශල්කණය. එහෙමනම් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ විද්‍යාවේ අදහස් වල ඉතිහාසය පිළිබඳ විද්‍යාවේ විකාශනය පිළිබඳව කතා කරද්දී බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයේ දක්වාම දිව යනවා. නමුත් ද්වීපතේ ප්‍රාග්ඓතිහාසික යුගයේ තුල තිබුණු තාක්ෂණයට වඩා විවහාරික විද්‍යාවේ මුල් අවස්ථාව ප්‍රාග්ඓතිහාසික යුගයට නතුණත් මේ විවහාරික විද්‍යාව කිසියම් වූ පරිණත තත්වයකට පත් උනේ ද්වීපතේ පූර්ව ඓතිහාසික යුගය. එහෙනම් අපි කතා කරන ප්‍රාග්ඓතිහාසික යුගයේ ආරම්භ වූ තාක්ෂණය ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිස්සු සබාධාමේ ක්‍රියාකාරීත්වය සබාධාමේ මූලධර්මය තමන්ගේ දෛනික ජීවිතයට සම්බන්ධ කරගෙන ඒවා දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය තාක්ෂණය සරල තාක්ෂණයක් ඒ කාලේ යොදාගත්තා. නමුත් ප්‍රාග්ඓතිහාසික යුගයේ අවසන් වෙලා පූර්වඓතිහාසික යුගයට ප්‍රවේශ වෙද්දී මේ තාක්ෂණික ඥාණය තාක්ෂණික නිපුණත්වය තාක්ෂණික කුසලතාව ප්‍රාග්ඓතිහාසික මානවයාට වඩා පූර්වඓතිහාසික මානවයා තුළ යම්තරම් යම්තාක් දුරට දියුණුවක් තිබුණා. එහෙනම් අපි බලමු මේ පැරණි විද්‍යාව හා තාක්ෂණය මේ පූර්වඓතිහාසික යුගයේ මිනිස්සු මොන ක්ෂේත්‍රයන් තුළටද භාවිත කළේ, ඒ භාවිත කිරීම තුළ මොන වාගේ තාක්ෂණික ඥානයන්ද ඉස්මතු වුණේ, ඒ තුළින් ඔවුන් තමන්ගේ දෛනික ජීවිතේට මේ විද්‍යාව හා තාක්ෂණය යොදාගත්තු ආකාරය. එහෙනම් අපි බලමු පූර්වඓතිහාසික මානවයා ශ්‍රී ලංකාවේ පූර්වඓතිහාසික මානවයා පැරණි විද්‍යාව හා තාක්ෂණය යොදාගත්තු ක්ෂේත්‍ර. ඒ තුලින් ඔවුන් නිර්මාණය කරන නිර්මාණාත්මක අංග ඒවා තමන්ගේ දෛනික ජන ජීවිතයට සිත සලසාගත්තු ආකාරය. ඒ තුලින් තමන්ගේ දෛනික ජීවිතයට සිත සලසාගත්තු ආකාරය. එහෙමනම් අපිට මේ පූර්වඓතිහාසික මානවයාගේ පැරණි තාක්ෂණය ගැන කතා කරද්දී අපට කතා කරන්න තියෙන එක අංගයක් තමයි ඔන්න හොඳට මතක තියාගන්න අවශ්‍ය දරුවෝ. මම හැමදාමත් කියනවාගේ අවශ්‍ය දරුවන් මේ ටික ලියාගන්න. එමනම් මේ අපි කතා කරන්නේ පූර්ව ඓතිහාසික මානවයා තාක්ෂණික ඥානය භාවිත කළ අවස්ථාවක්. පූර්ව ඓතිහාසික මානවයා තාක්ෂණික අදහස්වල ස්වરૂපය ඉස්මතු වන අවස්ථාව. එහෙම නැත්නම් පූර්ව ඓතිහාසික මානවයා මේ පැරණි තාක්ෂණය භාවිත කරපු ක්ෂේත්‍ර කීපයක් ගැන ඉගෙන ගන්න. එහෙමනම් දීපුත අපි මුලින්ම කතා කරන්නේ මැටිඔරු ආකාරයේ සුසාන. එහෙමනම් මැටිඔරු ආකාරයේ සුසාන නිර්මාණය කිරීමටත් ද්වීපතේ පැරණි මානවයා පූර්වඓතිහාසික යුගයේ මානවයා තාක්ෂණය භාවිත කරලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ මැටිඔරු ආකාරයේ සුසාන නිර්මාණය කරේ කුමකටද කියන එක. එහෙනම් බොහෝ දුරට මේ මැටිඔරු ආකාරයේ සුසාන ගර්භ ඉදිකරා තියෙන්නේ මේ ගර්භ ඉදිකරේ මියගිය අයෙකු ආදාහනය කිරීම. නමුත් ඔබ දන්නවා 10 වසර දෙවනි පාඩම ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම තුල ප්‍රාග්ඓතිහාසික මානවයා අපි කතා කරනවා සාමාන්‍ය වලක් කාරලා ඒ වලට මිනිස්සයා මියගිය මිනිස්සයා දාලා ඒ පසු කාලීනව මේ අස්ති කොටස් ගොඩගත්තු ආකාරය. ඉතින් ඒ වගේ අභිචාර විදි තිබිලා තියෙනවා. නමුත් මේ පුතේ පූර්වඓතිහාසික යුගයේ වෙනකොට මේ අභිචාර විදි වඩාත් ක්‍රමවත් ලෙස වඩා සංවිධානාත්මක ලෙස දියුණුනා. ඒකට ප්‍රධාන හේතුව උනේ මේ විද්‍යාත්මක දැනුමේ අවබෝධය සහ මේ තාක්ෂණයේ නිපුණත්වය ප්‍රමාණිකූලව මිනිස්සුන්ට වැටහියා. එහෙනම් අපි බලමු මැටියුරු ආකාරයේ සුසානයන් තුල කොහොමද විද්‍යාත්මක ලක්ෂණ ඉස්මතු උනේ, ඒ තුලින් දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය තාක්ෂණික ඥානය කොහොමද අපේ ප්‍රාග්ඓතිහාසික යුගයෙන් පසු එළබෙන පූර්ව ඓතිහාසික යුගයේ මානවය භාවිත කරේ කියලා. මම ඉස්සෙල්ලත් කතා කරා වගේ මැටියුරු සුසානයක ප්‍රධානම කාර්යභාරය තමයි මේ ගියායකු ආදාහනය කිරීම. බොහෝ දුරට මේ මැටියුරු ආකාරයේ සුසානයක් ඉදි කිරීමට අමු මැටි යොදා ගන්නවා. අමු මැටි යොදාගෙන ඒ විශාල බේසමක හෝ ඔරුවක ආකාරයෙන් ඔරුවක හැඩයක ආකාරයෙන් තමයි මේ නිර්මාණය කරන්නේ. මේ නිර්මාණය කරන්ද මැටි තෝරා ගන්නවා කියලා හැම මැට්ටක්ම ගන්නෙ නෑ. බොහෝ දුරට මේ සුසාන ගර්භය මැටිවරු ආකාරයේ සුසානයක් නිර්මාණය කිරීමේදී උචිත මැටි වර්ගයක් මුලින්ම මේ උචිත මැටි වර්ගයක් තෝරා ගැනීමට අපේ මිනිස්සු දක්ෂ වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ මුල ඉඳලම මේ තාක්ෂණික ඥානය භාවිත කරලා තියෙනවා. එහෙනම් උචිත මැටි වර්ගයක් තෝරා ගත්තා. මේ උචිත මැටි වර්ගයේ තෝරාගෙන මේ හාරපු වල තුල ඒ වලේ සිට ඉහළට එසවෙන ආකාරයට මැටි බිත්ති අවම උසකින් හා ඊට සරිලන ඝනකමකින් යුක්ත බිත්ති නිර්මාණය කරලා තියෙනවා. බිත්ති බැඳගෙන තියෙනවා. එහෙනම් මේ බිත්ති නිර්මාණය කිරීමේදී මේ සඳහා සුදුසු තාක්ෂණයක් ඉතා හොඳ තාක්ෂණයක් භාවිත කරලා තියෙනවා. ඒ තාක්ෂණය තමයි දුවේ පුතේ මේ මැටි බිත්ති පොළවට ලම්බාකාරව සිටිනසේ නැත්නම් පොළවට සිරස්ව සිටිනසේ තමයි මේ මැටි බිත්ති බැඳලා තියෙන්නේ. එමනම් මේ සොහොන් බිත්ති බැඳේ මේ සුදුසු මැටි වර්ගයක් තෝරාගෙන අබිත්‍යාවම උසකින් සහ ඊට සරිලන ඝනකමකින් යුක්තව මේ මැටි බිත්ති බැඳලා. හැබැයි මේ මැටි බිත්ති සියල්ල පොළවට ලම්බාකාරව සිටිනසේ තමයි දුවේ පුතේ බැඳලා තියෙන්නේ. අපි දන්නවද නිවාස හදන කොට සාමාන්‍ය පෙදරේරුවා තමන් නිවාසයක් හදනවා නම් ගඩොල් බැමි බඳින්නේ බොහෝ දුරට පොළවට ලම්බාකාරව. ඔබ ඕන තරම් දැකලා ඇති මේ ශිල්පී ළඹයක් භාවිත කරමින් බැම්ම ලෙවල් කරලා මේ ළඹ කරලා තමයි බඳින්නේ. එහෙනම් එතන විද්‍යාව තියෙනවා දුවේපුතේ. එතන විද්‍යාව තියෙනවා. එහෙනම් මොකද්ද මේ විද්‍යාව? එහෙනම් අපි බලමු යම්කිසි වස්තුවක් පොළවට ලම්බාකාරව සිතුවීමෙන් එහෙම නැත්නම් නියම විදියට සිරස්ව සිතුවීමෙන් ඒ වස්තුව මගින් පොළවට ඇති කරන පීඩනය නිෂ්ක්‍රීය වෙනවා. අන්න විද්‍යාව. ඒ විද්‍යාවේ මූලධර්මයන් පසුකාලීනව භෞතික විද්‍යාවේ මූලධර්මයන් පසුකාලීනව මිනිස්සු අධ්‍යයනය කරලා තියෙනවා, ගවේෂණය කරලා තියෙනවා. නමුත් ඒවා සියල්ල පසුකාලීනව ගවේෂණය කරත් එදා අපි මේ කතා කරන පූර්ව ඓතිහාසික යුගයේ මේ පොළවට ලම්බාකාරව සිටිනසේ බිත්ති බැඳාම මේ ඇතිකරන පීඩනය නිෂ්ක්‍රීය වන බව භෞතික විද්‍යාව තුළ හොයාගත්තත් නියම විදියට විද්‍යානුකූලව එදා මිනිස්සු මේ විද්‍යාවේ මූල ධර්මය දැක්ක දන්නේ නැහැ. මේ විද්‍යාවේ මේ මූල ධර්මය දන්නේ නැහැ. නමුත් මිනිස්සු ඒ විද්‍යාව උපයෝගී කරගෙන තමන්ගේ දෛනික ජීවිතයට මේ දේවල් සකසගත. ඒ නිසා තමයි බොහෝ දුරට අවුරුදු 3-4000ක් පැරණි මේ මැටියුරු ආකාරයේ සුසාන ගර්භයන් අදත් නිරුපද්‍රිතව බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන. අපි දන්න උඩ රංචා මඩම වාගේ ප්‍රදේශවල මේ මැටියුරු ආකාරයේ සුසාන අදටත් තියෙනවා. එමනම් මේ තරම් දිගු කාලයක් මේවා නොනසී පැවතුනේ ඒ කාලේ විද්‍යාවේ මූල ධර්මත් තාක්ෂණයත් මුසුව මේවා නිර්මාණය කරපු නිසා. මුසුව. එහෙනම් දුවේ පුතේ මේ ආකාරයට පැරණි විද්‍යාව හා තාක්ෂණය ගැන කතා කරද්දී පූර්ව ඓතිහාසික මානවය වැඩිම අවධානයක් යොමු කරපු අංගයක් බවට දරුවනේ මැටියුරු ආකාරයේ සුසාන ගැන අපි කතා කරා. එහෙනම් නැවතත් මම කියනවා මේ ගිය අය ආදාහනය කිරීම සඳහා තමයි තෝරාගන්නේ. ඊට පස්සේ උචිත මැටි වර්ගයක් තෝරා ගන්නවා. ඊට පස්සේ තෝරාගත් උචිත මැටි වර්ගය තෙත් ලෙසම පොළවට ලම්බාකාර විදිහට බැමි බඳිනවා. බොහෝ දුරට මේ බැමි අවම උසකින් සහ ඊට සරිලන ඝනකමකින් යුක්ත වුණා. මේ විදිහට බැමි බැඳලා ලම්බකව පොළවට සිරස්ව නැත්නම් ලම්බකව තියෙන විදිහට බැමි බැඳලා මේ බිත්ති ගර්භය තුල මැටි නලයක් සකස් කරලා තියෙනවා මැටි නලයක් සවි කරලා තියෙනවා එහෙමනම් මේකින් අපේක්ෂා කළේ මොකක්ද එහෙමනම් මේ තෙත බදාමයකින් නැත්නම් තෙත් ලෙස මේ තෝ බැඳපු බැම්ම සහිත මේ ගර්භයට මිනිස්සුන්ගේ අස්ති කොටත් එහෙම නැත්නම් මිනිස්සුන්ගේ මේ ඇට සැකිලි ටික දාලා කොළරොඩු දාලා මේ ටික පුච්චලා දානවා. ඒ මේ පිලිස්සීමත් එක්ක අර අපි මේ අමුවෙන් තිබුණු මැටි බිත්ති වියලෙන්න පටන් ගන්නවා. වියලෙන්න පටන් ගත්තා. එහෙමනම් මේ දහනයට වර්තමානයේදී අපි දන්නවා දහනයට ඔක්සිජන් අවශ්‍යයි කියලා. නමුත් එදා මිනිස්සු ඒක දන්නේ නැහැ. නමුත් දහනය සඳහා මෙන්න මේ වායුවක් අවශ්‍යයි කියන එක මිනිස්සු දැනගෙන හිටියා. එහෙනම් අද මිනිස්සු එන්නත අද විද්‍යාඥයෝ මේ දේවල් මෑතකදී සොයාගත්තා වුණත් ක්‍රිස්තු පූර්ව 1350 පමණ වන විට සොහොන් ගර්භයන් තුල මේ ඇටසැකිලි පිලිස්සීම සඳහා දුවේ පුතේ මේ මැටි නලයක් සකස් කරලා ඒ සැකිල්ල පිලිස්සීමට වායු ධාරාවන් මේ නලය තුලින් ලබාගෙන තියෙනවා. එහෙනම් ඔන්න අපේ මේ පවතින විද්‍යාවේ මූල ධර්ම ඒ මිනිස්සු එදා ජීවිතවල ප්‍රායෝගිකත්වයේ සඳහා යොදාගත්තා. ප්‍රායෝගික බව සඳහා යොදාගත්තා. එහෙමනම් දුවේ පුතේ පැරණි විද්‍යාව හා තාක්ෂණයේ වඩා වැදගත් මංගයක් විදිහට මැටිවරු ආකාරයේ සුසාන ගැන අපි කතා කරා. නැවතත් මං කියලා දෙන්නම්. මැටිවරු ආකාරයේ සුසානවල තාක්ෂණික ඥානය කොහොමද ඉස්මතු වුනේ කියලා අපි දන්නවා. මැටිවරු සුසානයක් කියන්නේ මිය ගිය අය ආදාහනය කිරීමට යොදා ගන්න තැන. උචිත මැටි වර්ගයක් තෝරාගෙන මෙන්න මේවා ලියා ගන්න ඔබ. උචිත මැටි වර්ගයක් තෝරා ගැනීම. දෙක තෝරාගත්තු උචිත මැටි වර්ගය අවම උසකින් ගර්භ බිත්ති අවම උසකින් සහ ඊට සරිලන ඝනකමකින් යුක්ත බිත්ති බැඳගෙන තියෙනවා. බොහෝ දුරට මේ බිත්ති ලම්බාකාරව පොළොවට ලම්බාකාරව සිටිනසේ තමා බැඳලා තියෙන්නේ. මේ අමු මැට්ටෙන් බැඳපු බිත්ති ගර්භයන් වේලීම සඳහා අර මිනිසුන්ගේ ඇට සැකිලිවල කොටස් දාලා කොළරොඩු දාලා පිලිස්සුනාට පස්සේ බොහෝ දුරට ඒ බිත්ති ගර්භයේ තියෙන සොහොනේ තියෙන බිත්ති ගර්භයන් ඉතා ඉක්මනින් වේලිලා යනවා. ඊට පස්සේ මේ සොහොන් ගර්භයේ බිත්තියක කෙරවලේ මැටි නලයක් සකස් කරලා තියෙනවා කිව්වා. ඒකට ප්‍රධාන හේතුව මේ දහණයට අවශ්‍ය වායුව ලබා ගැනීම සඳහා. එහෙමනම් දුවේ පුතේ මැටිවරු ආකාරයේ සුසාන සඳහා පැරණන් මේ විද්‍යාව හා තාක්ෂණය ඉතා හොඳින් භාවිත කරා කියන එක අපට දැන් පැහැදිලි. එහෙමනම් මැටිවරු ආකාරයේ සුසාන වලින් පසු අපි යම් පැරණි කාලයේ මානවයා කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා මේ විද්‍යාව හා තාක්ෂණය යොදාගත්තු තවත් අංග මොනවද කියලා බලමු. පැරණි විද්‍යාව හා තාක්ෂණය යොදාගත්තු තවත් අංගයක් විදිහට දුවේ පුතේ අපිට ගන්න පුළුවන් නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. මොන තාක්ෂණයද? නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. එහෙමනම් මේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණයක් මේ මැටිවරු ආකාරයේ ඉදිකරපු තාක්ෂණය හා බොහෝ සෙයින් සමගාමීව සමීපව යනවා. අපි දන්නවා පූර්ව ඓතිහාසික යුගයට පෙර ප්‍රාග්ඓතිහාසික යුගයේ පිළිබඳව කතා කරද්දී තාවකාලික නිවාසවල මිනිස්සු පදිංචි වෙලා හිටියේ බොහෝ දුරට සබාදහමෙන් ලැබුණු ගල් ගුහා රූක්ෂ ගස් යට ගස් බෙනවල උන් ඔය වාගේ තැන් තමයි මිනිසුන්ගේ නිවාස බවට පත් වුනේ. ඒ කාලේ තාක්ෂණය පිළිබඳව කතා කරන්න තරම් තොරතුරු බොහෝ දුරට අද ලැබිලා නැහැ. බොහෝ දුරට නිවාස තාක්ෂණය ගැනත් කතා කිරීමේදී එහි පරිණතිය පිළිබඳව දුවේ පුතේ අපි කතා කරද්දී අපට ලැබෙන හොඳම අවස්ථාව තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ නිවාස තාක්ෂණය ගැන කතා කරන්න. එහෙනම් මේ පූර්ව ඓතිහාසික යුගයේ නිවාස තාක්ෂණය ගැන කතා කරපුවාම මේ පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයේ සිටම මේ නිවාස තාක්ෂණයක් ගැන කතා කරන්න අපිට අවස්ථාවක් නැහැ. එකක් කාලයක් ගියාට පස්සේ තමයි කාලයක් ගතවත්ම තමයි මේ නිවාස තාක්ෂණය ගැන අපිට කතා කරන්න වෙන්නේ. අපි දන්නවා බෙල්ලම්බැඳි පැලැස්ස වාගේ එලිමහාන් ප්‍රදේශවල ප්‍රාග්ඓතිහාසික මානවයා බොහෝ දුරට ජීවත් වුණා කියලා යම්කිසි විශ්වාසයක්. ප්‍රාග්ඓතිහාසික මානවය, පූර්ව ඓතිහාසික මානවය ජීවත් වුණා කියලා යම් කිසි විශ්වාසයක් මේ පුරාවිද්‍යාඥයන් තුල තිබුණාට මේ විශ්වාසය තහවුරු කරගන්න තරම් ඔවුන්ට කිසිදු සාක්ෂියක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් ඔවුන්ට කිසිදු සාක්ෂියක් ලැබිලා නැහැ. නමුත් මේ පුතේ අපි දන්නවා ප්‍රාග්ඓතිහාසික මානවය පිළිබඳව කතා කරද්දී මේ කිතුල්ගල බෙලිලෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන මේ කිතුල්ගල බෙලිලෙන කියන මේ ස්ථානය තුල ප්‍රාග්ඓතිහාසික මානවයාගේ වාසභූමියක් වන කිතුල්ගල බෙලිලෙන තුල දුවේ පුතේ ඒ බෙලිලෙන තුල නිර්මාණය කරලා තිනවා ගල්බැම්මක්. ගල්බැම්මක් බොහෝ දුරට ගල්බැම්මක් නිර්මාණය කරනවා කියන්නේ මේතන මෙතන අනිවාර්යම වාසභූමියක් තිබිලා තියෙනවා తాවකාලිකව. මොකද අපි ගෙයක් හදද්දී අපිට අවශ්‍ය විදිහටනේ අපි හදන්නේ. නම් ප්‍රාග්ඓතිහාසික මානවයත් පූර්ව ඓතිහාසික මානවයත් තමන්ගේ නිවාස ඉදිකිරීමේදී සබාධහමේ ඇතිවන කටුකත්වේ ඒත් එක්කම සතා සිව්පාවන්ගෙන් ඇතිවන කටු මේ මේ අභියෝගවලින් සොර සතුරු පර සතුරු කණ්ඩායම් වලින් ඇතිවන අභියෝගවලින් ආරක්ෂා වීම සඳහා තමන් සිටි ස්ථානය තුල ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. එහෙමනම් මේ කිතුල්ගල බෙලිරෙන තුල ජීවත් වෙච්ච මානවයත් කුමන හෝ දෙයකට එහෙම නැත්නම් තමන්ට සුදුසු පරිදි මේ භූමිය සකස් කරගනිමින් ජීවත් වූ බවට සාක්ෂියක් ලැබෙනවා මේ හිතුල්ගල බෙලිනෙන් සොයාගත්තු ගල් බැම්මක කොටස. එහෙනම් නිවාස තාක්ෂණයේ සුවිශේෂී අවස්ථාවක් තමයි මේ හිතුල්ගල බෙලිනෙන් හොයාගත්තු ගල් බැම්මක කොටස. නමුත් මේ පුතේ ශ්‍රී ලංකාවේ නිවාස තාක්ෂණයේ පිළිබඳව කතා කරද්දී ඉතා හොඳ ඉතාමත් හොඳින්ම පැහැදිලි සාක්ෂි සහිත ස්ථානයක් හම්බ වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ. හොඳම සාක්ෂියක් හම්බ වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ. එහෙනම් මේ පූර්ව ඓතිහාසික යුගයේ කියන්නේ දැනට ක්‍රිස්තු පූර්ව 1129ට තරම් ඈතට දිව යනවා කියලා මේ කාල නිර්ණ ක්‍රමවේද තුලින් හොයාගෙන තියෙනවා. මේ පූර්ව ඓතිහාසික යුගයේදී නිවාස තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරද්දී මේ නිවාස තාක්ෂණය පිළිබඳව ගවේෂණය කරද්දී ක්‍රිස්තු පූර්ව 1129ට තරම් ඈතට ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ නිවාස තාක්ෂණයේ දිව යනවා කියලා වර්තමානයේ ප්‍රාවිද්‍යාත්මක සාක්ෂි වලින් ගවේෂණයන් තුලින් හෙළි වෙලා තියෙනවා. ඒ තමයි රත්නපුර දිස්ත්‍රික්කයට අයත් උඩරංචා මඩම කියන ස්ථානය තුල හම්බුණා ගම්මානයක්. උඩරංචා මඩම ස්ථානය තුල ගම්මානයක් හම්බුණා. මේ ගම්මානය තුල කරන කැණීම් වලින් අපිට හම්බ වෙලා තියෙනවා මේ පැරණි නිවාස තාක්ෂණය පිළිබඳව සාධක. පැරණි නිවාස තාක්ෂණය පිළිබඳව සාධක. එහෙමනම් මේ උඩරංචා මඩම නිවාසික නිවාසය තුල කැණීම් කරද්දී මේ පොළවට පොළව මතට ගල්පතුරු අතුරලා වර්තමානයේ අපි බිම සකස් කිරීමේදී ගෙවල් දොරවල් හදද්දී බිම සකස් කිරීමේදී පස් දාලා ඉතා හොඳින් තලලා ඒ මතින් කොන්ක්‍රීට් දාලා ඊට පස්සේ සිමෙන්ති හෝ මේ ටයිල් නැල්ලන්නේ අන්න ඒ වාගේ පැරණි කාලයේ මිනිස්සුත් මේ නිවාසයේ පාදම සකස් කරලා තියෙනවා ඉතාමත් සවිශක්ති විදිහට. වර්තමානයේසෙම ඉතාමත් සවිශක්ති විදිහට පාදම සකස් කරලා තියෙනවා. ඒ මත තමයි මේ නිවාසය ඉදි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ නිවාසය ඉදි කරපු මේ ආකාරය අනුව මේ කණු හිටවල නිවාසයක් විදිහට පැල්පතක් විදිහට හිටවල වරිච්චි මැටි බිත්ති වලින් මේවල කාමර වෙන් කරලා තියෙනවා. වරිච්චි මැටි බිත්ති වලින් කාමර වෙන් කරලා තියෙනවා. එහෙමනම් මේ වරිච්චි මැටි බිත්ති ද්වේ පුතේ අපි අර පෙර සඳහන් කරපු ආකාරයේ මැටිවරු සුසාන ඉදි කරද්දී බිත්ති ලම්බාකාරව පොළොවට ලම්බාකාරව බැඳසේ මේ නිවාස ඉදි කරද්දිනුත් දරුවනේ මේ වරිච්චි මැටි බිත්ති ලම්බාකාරව පොළොවට ලම්බාකාරව තමයි බැඳලා තියෙන්නේ. එහෙමනම් අපිට ඒ තුලින් මනාව පිළිබු වෙනවා, මනාව පැහැදිලි වෙනවා. මේ පොළවට ලම්බාකාරව බිත්ති බැඳාම ඒ වගේ දිගු කාලීන ප්‍රයත්නක් තියනවා කියන එක. දිගු කාලීන පැවැත්මක් තියනවා කියන එක. එහෙමනම් ඒ තාක්ෂණික ඥානෙ ඒ කාලෙත් දැනගෙන ඉඳලා තියනවා මේ මිනිස්සු. එහෙමනම් දුවේ පුතේ පැරණි විද්‍යාව හා තාක්ෂණය තවත් සුවිශේෂී අංගයක් විදිහට මැටිවරු ආකාරයේ ස්ථානවලට අමතරව නිවාස ඉදිකිරීමේ තාක්ෂණයක් ගැන අපි කතා කරනවා. නිවාස ඉදිකිරීමේ තාක්ෂණයක්. එහෙමනම් අපි මේ වෙන විට පූර්ව ඓතිහාසික මානවයා තාක්ෂණය සහ විද්‍යාව භාවිත කිරීමේදී වැඩි අවධානයක් යොමු කරපු ඔවුන්ගේ විද්‍යාත්මක නිපුණතාවයන් ඉස්මතු වෙච්ච ප්‍රධාන අවදි අවස්ථා දෙකක් ගැන කතා කරා. එකක් තමයි ද්වීපතේ මැටියුරු ආකාරයේ සුසාන, දෙක නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කියලා. ඊට පස්සේ මේ විදිහට මැටි බිත්ති වලින් නිවාස හදාගෙන වහලේ සඳහා ස්වභාවිකව තියෙන ශාක වර්ග ප්‍රයෝගී කරගෙන වහලේ සකස් කරගෙන ආවරණය කරගෙන තියෙනවා. එහෙනම් මේ නිවාස තාක්ෂණයට අමතරව අපිට කතා කරන්න තියෙන තවත් සුවිශේෂී තාක්ෂණික අංගයක් විදිහට අවස්ථාවක් විදිහට මැටි බඳුන් තැනීමේ තාක්ෂණය කතා කළ යුතුයි. එහෙනම් ප්‍රාග්ඓතිහාසික මානවයාගෙන් පසුව එන පූර්ව ඓතිහාසික යුගයේදී පූර්ව ඓතිහාසික මානවයා මේ විදිහට මැටිවරු ආකාරයේ සුසාන, ඒත් එක්කම නිවාස ඉදිකිරීමේ තාක්ෂණය වගේම මැටි බඳුන් තැනීමේ තාක්ෂණයත් පිළිබඳව ඉතා හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. මැටි බඳුන් තැනීමේ තාක්ෂණය පිළිබඳව ඉතා හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ මැටි බඳුන් තැනීම සඳහා මේ පූර්ව ඓතිහාසික මානවයා කුමන ආකාරයේ විද්‍යාත්මක ක්‍රමවේද, කුමන ආකාරයේ තාක්ෂණය භාවිත කරමින් මේවත් දීර්ඝ කාලීන පැවැත්මකට අවශ්‍ය තත්ත්වයක් ගොඩනගා ගත්තද කියන එක. එහෙමනම් ද්වීපතේ පුරාණ කාලයේ සිටම මැටි බඳුන් තැනීමේ තාක්ෂණය ශ්‍රී ලාංකිකයන්ට උරුම වෙලා තිබුණා. ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙලා තිබුණා. අපි දන්නවා ප්‍රාග් ඓතිහාසික යුගයේ නම් මැටි බඳුන් තාක්ෂණයක් ගැන අපි කතා නොකරාට පූර්ව ඓතිහාසික මානවයා මැටි බඳුන් තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් තිබුණා කියන එක බොහෝ දුරට පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් ගම්ම්‍ය වෙලා තියෙනවා. බොහෝ දුරට සකපෝරුව භාවිත කරමින් වර්තමානයේ සේම අතීතයේ අතීතයේ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ මේ සකපෝරුව භාවිත කරමින් මැටි බඳුන් නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් තුල නිපුණත්වයක් තිබිලා තියෙනවා. ද්වීපතේ ඔවුන් තුල නිපුණත්වයක් තිබිලා තියෙනවා මේ සකපෝරුව භාවිත කරමින් මැටි බඳුන් නිෂ්පාදනය කිරීම සඳහා. එහෙමනම් අපි බලමු මේ මැටි බඳුන් තාක්ෂණය නැත්නම් මැටි බඳුන් තැනීමේ තාක්ෂණය කොහොමද ඔවුන් තුල විද්‍යාමාන වුනේ, ගම්ම්‍ය වුනේ කියලා. බොහෝ දුරට මේ මැටි බඳුන කියන්නේ බොහොම සූක්ෂමව නිර්මාණය කළ යුතු දෙයක්. ඒ සඳහා සූක්ෂමව නිර්මාණය කරන්න බොහෝ ක්‍රියාවලීන් තියෙනවා මේ තුල. මේ ක්‍රියාවලීන් එකින් එකට ගැළපෙන්න ඕනේ. එහෙමනම් ද්වීපතේ මේ ක්‍රියාවලීන් අතර පළමු ක්‍රියාවලිය තමයි, පළමු අංගය තමයි මේ මැටි බඳුන් නිපදවීමට සුදුසු උචිත මැටි වර්ගයක් තෝරාගෙන. හැම මැටි වර්ගයකින්ම බොහෝ දුරට මේ මැටි බඳුන් තනනවා කියන එකේ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද ඒ තුල දිගු කාලීන පැවැත්මක් නැහැ. මැටි බඳුන් නිෂ්පාදනය කරන්න පුළුවන්, නමුත් ඒක වෙනම දෙයක්. නමුත් මේ දිගු කාලීන පැවැත්මකට අපට අපි කියවනේ තාක්ෂණය වුණා කියලා. එහෙනම් මේ තාක්ෂණයත් මුසු කරගෙන දිගු කාලීන පැවැත්මක් සහිත මේ මැටි බඳුන් නිෂ්පාදනය කරන්න අතීත මානවයා දැනන් ඉඳලා තියෙනවා. එහෙමනම් ඒ සඳහා මුලින්ම කරන්නේ සුදුසු මැටි වර්ගයක් තෝරාගන්න. මේ සුදුසු මැටි වර්ගය තෝරාගෙන ඒ මැටි පදම් කරලා, ඒ පදම් කරපු මැටි වර්ගය භාවිත කරගෙන සකපෝරුව භාවිත කරගෙන නිර්මාණය කරන අවශ්‍ය මැටි බඳු. අවශ්‍ය මැටි බඳු නිෂ්පාදනය කරලා නිර්මාණය කරලා සුදුසු උචිත උෂ්ණත්වයක මේක වියලාගෙන තියෙනවා. වියලාගෙන පස්ව මේක මොකද කරලා තියෙන්නේ? පුළුස්සාගෙන තියෙනවා. පිළිස්සීම සඳහා බොහෝ දුරට ක්‍රමවේද ගොඩක් භාවිත කරා. මුලින්ම විවෘත ක්‍රමයෙන් තමයි පුළුස්සාගත්තේ. ඒ ක්‍රමයට පුළුස්සාගද්දි මැටි බඳුන් වියලාගත්තු මැටි බඳුන් එකිනෙකට ගොඩ ගහලා වටෙන් දර දාලා මොනවා හෝ වියලි දේවල් ඉක්මනින් ඇවිලෙන දෙයක් දාලා ගින්දර දානවා. නමුත් සමහර අවස්ථාවලදී මේ මැටි බඳුන වර්තමානයේ සම්පූර්ණයෙන්ම පිළිස්සෙන්නේ නැහැ. මොකද අර එකිනෙකට ගෑවිලා තියෙන තැන් මැටි බඳුන් දෙකක් එකිනෙකට ගෑවිලා තියෙන තැන්වල සමහර වෙලාවට මේ පිළිස්සීම් කටයුතු හරියට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පස්සේ කාලයේදී වල ක්‍රමයේ හෝරන් ක්‍රමයේ භාවිත කරමින් මිනිස්සු මේ මැටි බඳුන් නියම විදිහට පුළුස්සා ගැනීමේ තාක්ෂණයත් කාලයත් එක්ක යොදාගත්තා. කාලයත් එක්ක භාවිත කරා. එහෙනම් මේ විදිහට සුදුසු මැටි වර්ගයක් තෝරා ගන්නවා, මේ මැටි වර්ගයේ පදම් කරනවා, සකපෝරුව භාවිත කරගෙන මැටි බඳුන් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරපු මැටි බඳුන සුදුසු උචිත උෂ්ණත්වයකදී වියලා ගන්නවා. වියලාගත්තු මැටි බඳුන ක්‍රමවේද භාවිත කරමින් පුළුස්සා ගන්නවා. පුලි පිලිස්සු මැටි බඳුන ද්වීපතේ මේ පිලිස්සු මැටි බඳුන පස්සේ කාලයේදී උපමට්ටම් කරලා මේක පින්තාරු කරනවා, වර්ණාලේපිත කරනවා. ඉතින් එහෙමනම් මේ මැටි බඳුන් තාක්ෂණය තුලත් අපේ මිනිස්සුගේ තාක්ෂණික ඥානෙ ඉතාමත් හොඳින් ගම්ම වෙනවා. අපේ තාක්ෂණික ඥානෙ ඉතාමත් හොඳින් ගම්ම වෙන අවස්ථාවක් තමයි දුවේ පුතේ මේ මැටි බඳුන් තාක්ෂණය. එහෙමනම් අපි මේ මැටි බඳුන් තාක්ෂණය සඳහා සුදුසු උචිත තත්වයක් ගොඩනැගිලා තිබ්බා කියන සාක්ෂි තියෙනවද කියලා අපි හොයලා බලමු. එහෙමනම් අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරපු උඩරංචා මඩම නිවාසික නිවාසේ නිවාස තාක්ෂණයේදී අපි කතා කරානේ උඩරංචා මණ්ඩම නිවාසේ. මෙන්න මේ නිවාසය තුලින් හම්බුණා කැණීම් කරනකොට මැටි බඳුනක කොටසක්, පින්තාරු කරපු මැටි බඳුනක කොටසක්. ඔබට පුළුවන් ඔබගේ පෙළ පොතේ මේ මැටි බඳුනක චිත්‍රය, මේ මැටි බඳුනක මේ රූපය තියෙනවා. ඒ රූපය අධ්‍යයනය කරන්න මැටි බඳුනක්ම නෙමෙයි, මැටි බඳුනක මේ කොටසක් තියෙන. ඒ කියන්නේ සකපෝරුව භාවිත කරමින් නිෂ්පාදනය කරපු මැටි බඳුනක කොටසක් තමයි දුවේ පුතේ තියෙන්නේ. එහෙමනම් අපි මේ වෙනකම් මුලින් කතා කරපු තැන ඉඳලා අපිට අපි අවධානය යොමු කරපුවා. අපි මුලින්ම කතා කරා ශ්‍රී ලංකාවේ පැරණන් තුළ විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයේ පිළිඹු වන අවස්ථා. එහිදී මම මුලින්ම කතා කරා විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අපි කතා කරා තාක්ෂණය කියන දේ. එහෙමනම් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවය මේ තාක්ෂණය සහ විද්‍යාව ඒ තරම්ම භාවිතට නොගත්තත් යම් යම් අවස්ථාවලදී තමන්ට අවශ්‍ය දෛනික මෙවලම් තනා ගැනීමේදී, දෛනික කටයුතු සඳහා අවශ්‍ය මෙවලම් තනා ගැනීමේදී බොහෝ දුරට මේ තාක්ෂණික ඥානය භාවිත කරා කිවා. නමුත් මේ තාක්ෂණික ඥානයේ පරිණත අවස්ථාවක් පිළිබඳව කතා කරද්දී දුවේ පුතේ අපිට ඒ පරිණත අවස්ථාව පිළිබඳව අධ්‍යයනය කරද්දී වඩා වැඩිම අවධානයක් යොමු කරන්න තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ කියලා කිව්වා. මේ පූර්ව ඓතිහාසික යුගයේ තිබුණු තාක්ෂණික අංගෝපාංගයන්, තාක්ෂණයේ පිළිබුණ ශේත්‍ර මොනවද කියලා අපි කතා කරා මුල් විනාඩි කිහිපය තුළ. ඒ අතර වඩා වැදගත් අවස්ථාවන් තුනක් ගැන කතා කරා දුවේ පුතේ. ඔබට මතක ඇති එකක් තමයි මැටිවරු ආකාරය සුසාන ඉදිකරන එක, දෙවනික නිවාස ඉදිකිරීමේ තාක්ෂණයක් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණය. මේ තුනම අපි මේ කතා කරපු මැටිවරු ආකාරය සුසාන, නිවාස ඉදිකිරීමේ තාක්ෂණය, මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණය, මේ තුනම පූර්ව ඓතිහාසික යුගයේ සිට ක්‍රමයෙන් විකාශනය වෙලා ආපු තාක්ෂණික අවස්ථා තුනක් පිළිබඳව තමයි දුවේ පුතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ පූර්ව ඓතිහාසික යුගයෙන් පසුව මේ තාක්ෂණික ඥානය, ලාංකිකයන්ගේ හෙළයන්ගේ තාක්ෂණික ඥානය භාවිතය, එහෙම නැත්නම් විද්‍යාත්මක භාවිතයේ පරිණතියක් තිබුණා. එහෙනම් මේ විද්‍යාත්මක භාවිතයේ, විද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිතයේ පරිණත අවස්ථාවක් ගැන කතා කරද්දී බොහෝ දුරට මුල් ඓතිහාසික ජනාවාස ආරම්භ වීමෙන් පසුව, ලංකාවේ ඓතිහාසික ජනාවාස ආරම්භ වීමෙන් පසුව මුලින්ම ඉන්දියාවේ ඉඳලා ආපු මුල් ජන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ආශ්‍රිතව, වයඹ දිග නැගෙනහිර ගිනිකුණ දිග වියලි කලාපයේ ආශ්‍රිතව පදිංචි වෙලා ඔවුන් තමන්ගේ ජන ජීවිතයේ විදිහට බොහෝ දුරට වෘත්තීය විදිහට කෘෂිකර්මාන්තය තෝරාගත්තා. එහෙනම් මේ කෘෂිකර්මාන්තය මුල් කාලයේදී ඉතාමත් සුළු ජන කණ්ඩායමක් සිටිය නිසා ඉතාමත් සරල ක්‍රමවේද, සරල තාක්ෂණයේ භාවිත කරමින් විශේෂයෙන් නදී මාතිකා, දේව මාතිකා, ඒ කියන්නේ වර්ෂා ජලය, ගංගාවල ජලය භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු තමන්ගේ ජන ජීවිතයේ වෘත්තීන් කරගෙන ගියාට පසු කාලීනව මේ කෘෂිකර්මාන්තය කරගෙන යාමේදී මේ ජනපදිකයන්ට අභියෝග රැසක් ආවා. අභියෝග රැසක් ආවා. බොහෝ දුරට ජනසංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ යාම, වැඩිවීම, ඒත් එක්කම වර්ෂාව නිශ්චිත කාලයට නොලැබීම, ලැබෙන වර්ෂාව ප්‍රමාණවත් නොවීම, මේ ලැබෙන අතිරික්ත ජලය ගබඩා කර ගැනීමට ක්‍රමවේද නැතිවීම, මෙන්න මේ වාගේ කරුණු කාරණා නිසා පැරණි ජනයා යම් අභියෝගයකට මුහුණ දුන්නා තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමේ. එහෙමනම් දුවේ පුතේ මේ මේ විදිහට මේ ජලය භාවිත කරමින් මේ ජලය ගබඩා කරමින් අනාගතයේදී එහෙම නැත්නම් වර්ෂාවීග කාලයේට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද විද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිත කරමින් තාක්ෂණයේ භාවිත කරමින් මිනිස්සු මේ ජලය ගබඩා කරගැනීමේ ක්‍රමවේද සකස් කරගන්න පටන් ගත්තා. එහෙම නම් දුවේ පුතේ මේ ජලය ගබඩා කරගැනීමේ ක්‍රමවේදත් සමගම වාපි සංකල්පය, වැව් සංකල්පය බොහෝ දුරට රජ රට අපිට උරුම වෙන්න පටන් ගත්තා. එහෙනම් මේ රජ රට ප්‍රදේශය කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා නේ කියන්නේ. එහෙනම් මේ වැව් පිළිබඳව කතා කරද්දී මේ රජ රට ඉන්න අපිට ඒ පිළිබඳව අරුමයක් මේ පුදුමයක් නෙමෙයි. ඔබ සියලු දෙනාම වැවක් කියන්නේ මොකද්ද කියන එක දන්නවා. වැවක අංග බොහෝ දුරට දන්නවා. එහෙනම් දුවේ පුතේ මේ විදිහට මේ වැව් නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ වැව් නිර්මාණයත් එක්ක ඉතා මනා ජල කළමනාකරණයක් අපේ මුතුන් මිත්තන් තුල මේ අපේ පැරණන් තුල විද්‍යාමාන වුණා. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා මේ වාරි තාක්ෂණය කියන්නේ ලෝකයේ තුල අපි ඉතා ඉහළ මට්ටමකට ඔසවා තියන්න ගත්තු හොඳම අවස්ථාවක් තමයි මේ වාරි තාක්ෂණය. එහෙනම් අපි බලමු ජල කළමනාකරණය පිළිබඳව සහ වාරි තාක්ෂණය ගැන අවධානය යොමු කිරීමේදී විස්මිත ජනක නිර්මාණයක් ලෙස මේ වාරි තාක්ෂණය පිළිබඳ ලෝකය බොහෝ දුරට ලෝකය තුල බොහෝ දුරට පැස්සුම් ලැබුණු ක්ෂේත්‍රයක් බවට මේ අපේ පැරණන්ගේ වාරි තාක්ෂණය භාවිත පිළිබඳ වාරි තාක්ෂණයේ ඥානය පිළිබඳ අවස්ථාව උදා වෙනවා. බොහෝ දුරට මේ වාරි තාක්ෂණයේ තිබුණු වැදගත්ම අංගයක් තමයි ජල කළමනාකරණය. එහෙමනම් අපි බලමු මේ ජල කළමනාකරණය සඳහා පැරණන් මොන වාගේ ක්‍රමවේදද භාවිත කරේ කියන එක. එහෙනම් මේ විද්‍යාත්මක දැනුම අපි කතා කරමු. මේ විද්‍යාඥයින් තුල තිබුණු ඉංජිනේරුමේ දැනුම ප්‍රායෝගිකව භාවිත කර අවස්ථාවන් සහ ඒ තුලින් දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය පසුබිම කොහොමද මේ වාරි කර්මාන්තය තුල විද්‍යාමාන වුනේ කියන එක. එහෙනම් ඔබ දන්නවද අපේ රටේ මහවැව් නිර්මාණය කිරීම මුල් කාලයේදී මුල් ජානපදික මුලින්ම කුඩා වැව් ගම් වැව් ආශ්‍රිතව තමන්ගේ දෛනික ජන ජීවිතයේ පවත්වාගෙන යමින් කෘෂිකාර්මික කටයුතු සිද්ධ කරා. මුල්ම කාලයේ බොහෝ දුරට ගල් කුට්ටි, එතකොට විශාල කොට, ওই වාගේ හරස් කරගෙන ජල මාර්ගවල හරස් කරගෙන ජලය එක රාශි කරගනිමින් බොහෝ දුරට තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සිදු කරා. නමුත් මහා වර්ෂාවක් එළඹෙන කාලයේදී මේ සරල තාක්ෂණයක් තිබුණ නිසා මේ වැව් බැමි බැම්මක් ආකාරය කියන්නත් බෑ. මේ බාධකය මේවා කඩාගෙන බිඳගෙන ගියාට පස්සේ ආයේ යථා තත්ත්වයට පත් කරගන්න මිනිස්සුන්ට කාලයක් ගත වුණා. ඒ යථා තත්ත්වයට පත් කරගත්තී අර මුලින්ම භාවිත කරපු තාක්ෂණික ක්‍රමවේද වලට වඩා දියුණු ක්‍රමවේද මිනිස්සු භාවිත කරා. අන්න ඒ තුලින් දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය පසුබිම මේ වාරි තාක්ෂණය තුල විද්‍යාමාන වෙන්න පටන් ගත්තා. එහෙනම් දුවේ පුතේ ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ තමයි මේ කුඩා වැව් බවට පත් වෙලා තිබුණු. පසුව මේවා මධ්‍ය ප්‍රමාණයේ වැව් බවට පත් වෙලා පසුව මහ වැව් නිර්මාණය වුණේ බොහෝ දුරට දුවේ පුතේ ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ. ඒ වසඹරයි තමයි කාලේ. ඊට කලින් බොහෝ දුරට තිබුණේ ගම් වැව් මේ කුඩා වැව් පද්ධතියක් තමයි තිබුණේ. එහෙනම් මහ වැව් නිර්මාණය කිරීමේ මහ වැව් ඉදි කිරීමේ පරමාර්ථයන් කීපයක් තිබුණා. මහවැව් ඉදිකිරීමේ පරමාර්ථයන් කීපයක් තිබුණා. එකක් තමයි කෘෂිකාර්මික කටයුතු ඉතාමත් ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම. එහෙම නැත්නම් කෘෂිකාර්මික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම. දෙවෙනි එක ගම් වතුර පාලනය. තුන්වෙනි එක නාගරික ජනතාවගේ කෘෂි නොවන අවශ්‍යතාවන් සඳහා ජලය පහසුවෙන් ලබා ගැනීම. එහෙනම් දුවේ පුතේ කෘෂිකාර්මික කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාම, ගම් වතුර පාලනය, නාගරික ජනතාවගේ වෙනත් අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම තමා දරුවනේ මහවැව් ඉදිකිරීම නිර්මාණය කරේ. බොහෝ දුරට බහුවිධ කරුණු පදනම් කරගෙන මේ නිර්මාණය කරපු මහවැව් තුළ බොහෝ දුරට ඉතා සංකීර්ණ විද්‍යාත්මක දැනුම යොදාගෙන තාක්ෂණික ඥානය යොදාගෙන තාක්ෂණික ඥානය විද්‍යාවයි මුසු වෙච්චි නිර්මාණයක් බවට දුවේ පුතේ මේ මහවැව් තනීම ආරම්භ වෙනවා. බොහෝ දුරට අනුරාධපුර සහ පොළොන්නරු යුගවලදී මේ විශිෂ්ට ගණයේ වාරි අංගය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි දන්නවා මහවැව් නිර්මාණය කිරීමේදී අනුරාධපුර යුගයට අයිති කවුඩුළු මින්නේරි ගිරිතලේ ඒත් එක්කම පදවිය කලා වැව හුරුල් වැව වගේ බොහෝ වැව් නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවා කලා වැව හෙක්ටයාර 2125ක ජල ධාරිතාවකින් යුක්ත වෙනවා. ඒත් එක්කම කවුඩුල්ල වැව හෙක්ටයාර 2537ක විශාලත්වයකින් යුක්ත වෙනවා. නැත්නම් මින්නීර වැව තමයි විශාලම ජල ධාරිතාවක් රඳා ගන්න පුළුවන් හෙක්ටයාර 2550ක වපසරියක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේසා විශාල ලෙස ජලයෙන් වැසී පවතින ප්‍රදේශයක් රඳවා ගන්න මේ විදිහට ජලය ගබඩා කර ගැනීම සඳහා මොනතරම් දියුණු තාක්ෂණයක් අපේ හේලයන්ට ඒ කාලේ තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ විදිහට නිර්මාණය කරගන්න වැවක ජලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන් භාවිත කරපු ක්‍රමවේද මොනවාද කියන එක. ඔවුන් භාවිත කරපු ක්‍රමවේද මොනවාද කියන එක දුවේ පුතේ අපි බලමු. මොකද මොනතරම් තාක්ෂණික ඥානයක් තිබුණත් වැඩක් නැහැ. ඒ දේවල් නිසි ලෙස කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න බැරි නම් එතන දිගු කාලීන පැවැත්මක් නැහැ. එහෙමනම් වැවක් හැදූ පමණින් එතන ජලය නිසි ලෙස කළමනාකරණය වෙන්නේ නැහැ. බොහෝ දුරට වැවට එන ජලය එන වේගයට වඩා වැවෙන් ජනවන එතන කළමනාකරණයක් ගැන කතා කරන්න බෑ. ඒ වගේම වැවට එන ජල ධාරිතාවට වඩා මේ වැව්වල සොරව වලින් යන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය උදාහරණෙමේදී ඊට වඩා අඩු වේගයකින් යනවනම් එතන අනවශ්‍ය විදියට ජලය ක්‍රස් වෙලා මේ වැව් බැම්මේ කැඩිලා බිඳිලා ගිහිල්ලා වැව විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා එක වැවට එන ජලයත් ඉන් උදාහරණ ජලයත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටත් වැවේ ජලය නිසි ලෙස රඳවා ගැනීමටත් මේ හැම දෙයකටම පැරණන් තුල විශිෂ්ට තාක්ෂණික ඥානයක් තිබුණා. එහෙමනම් අපි බලමු වැවක් නිර්මාණය කිරීමේදී මේ ජල කළමනාකරණය පිළිබඳ තොරතුරු හෙළි සොයා බැලීමේදී වඩාත් වැදගත් උනේ මේ වැවක අංග. වැවක බොහෝ අංග තියෙනවා. මේ සෑම අංගයක් මේකිනෙකට බැඳිලා තියෙන්නේ. මේ සෑම අංගයක් නිසාම නිසි ජල කළමනාකරණයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු මුල් අංගයේ විදිහට වැවක මුල් මංගයේ වැව් බැම්ම. වැව් බැම්ම තමයි වැවක ප්‍රධානතම අංගය. බොහෝ දුරට වැව් බැම්මක් නිර්මාණය කිරීමේදී ආකාර දෙකක් යොදා ගන්නවා. එකක් තමයි කුඩා කඳු ගැට දෙකක් අතර තියෙන මව්පාෂාණ ස්තරයක් මත ජලය ගලාගෙන යන අවස්ථාවක් තුළ වැව් බැම්ම ඉදි කරලා මේ කඳු ගැට දෙකක නිරු දෙකකට ඒකාබද්ධ කරලා එතන බාධකයක් ඇති කරලා වැව් බැම්මක් නිර්මාණය කරනවා. ඒ තමයි එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි තනිතලා ප්‍රදේශවල අර්ධ කවාකාර විදියට නැත්නම් අඩසඳකාකාරයට චාපාකාර ක්‍රමයක සමෝච්චරේකා ක්‍රමයකට වැව් බැම් නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ පොළොන්නර යුගයේ මේ ආකාර දෙකටම නිර්මාණය කරපු වැව් බැම් බොහෝ දුරට තියෙනවා. බොහෝ දුරට සුලභව පවතින්නේ මේ කුඩා කඳු ගැට දෙකක දෙකක් අතර බාධකයක් යොදාගෙන වැව් බැම්මක් නිර්මාණය කිරීමේ. ඒ වගේ වැව් බොහෝමයක් තියෙනවා. ඒත් එක්කම අපි අර කතා කරපු සුවිශේෂී තාක්ෂණික අංගයක් තමයි මේ චාපාකාර ක්‍රමයකට සහ තනිතලා භූමියක වැව් බැම්මක් නිර්මාණය කිරීමේ. එහෙමනම් එහිදී බොහෝ දුරට අපි ඔය කතා කරන යෝධ වැව ඒත් එක්කම පරාක්‍රම සමුද්‍රය වගේ වැව් නිර්මාණය කරලා තියෙන ඔය චාපාකාර ක්‍රමයකට වැව් බැම්ම නිර්මාණය කිරීමේ. බොහෝ දුරට යෝධ වැවේ වැව් බැම්ම සැතපුම් හතක් විතර දීර්ඝ වැව් බැම්මක් දාසයන් රජතුමාගේ කාලයේ නිර්මාණය කරපු මේ වැව් බැම්ම. එහෙමනම් දුවේ පුතේ මේ වැව් බැම්මක් නිර්මාණය කිරීමේදී එක්කෝ මේ තැන්කලා ප්‍රදේශයක හෝ වේවා කඳු ගැට දෙකක් ඒකාබද්ධ කිරීමේදී හෝ වැව් බැම්මක් නිර්මාණය කිරීමේදී මුල සිටම ඉතා හොඳ තාක්ෂණයක් භාවිත කරනවා. හොඳ තාක්ෂණයක් කියන්නේ අපි දන්නවා මුලින්ම මේ වැව් බැම්මක් නිර්මාණය කිරීමට සුදුසු උචිත තැනක් තෝරාගත්තාට පස්සේ මේ වැව් බැම්ම නිර්මාණය කිරීමට ශක්තිමත්ව නිර්මාණය කිරීමට මේ වැව් බැම්ම ඉදිකරන මව් පාෂාණය දක්වාම කැණීම් කරනවා. සමහර වැව් බැම්මවල මව් පාෂාණය මතු පිටින්ම තියෙනවා. එහෙම නැති අවස්ථාවලදී මව් පාෂාණයත් එක්ක කැණීම් කරලා ඊට පස්සේ බොහෝ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා කිරිමැටි යොදාගෙන පස් බොරළු තට්ටු විදිහට දාලා ශක්තිමත්ව වැව් බැම්ම හදනවා. මේ විදිහට වසර ගාණක් තිස්සේ වැව් බැම්ම නිර්මාණය කරලා එතන වැවක් කියන සංකල්පය ගැන ඔබ දන්නවද? මේ වැව් බැම්මක් නිර්මාණය කරන්න බොහෝ දුරට අවුරුදු විස්සක් 25ක් වාගේ දිගු කාලයක් ගත වෙනවා. එහෙනම් මේ තරම් දිගු කාලයක් යොදාගෙන විශේෂයෙන් වර්තමානයේ තාක්ෂණික උපකරණක් නැතුව මිනිස් ශ්‍රමය සතුන්ගේ ශ්‍රමය භාවිත කරමින් දුවේ පුතේ මේ වැව් බැම්ම නිර්මාණය කරනවා. ඉතාමත් ශක්තිමත්ව. මෙලෙස නිර්මාණය කරපු වැව් බැම්ම නිසා වැවක් කියන සංකල්පය අපිට ගොඩනැගෙනවා. ඒත් එක්කම මේ වැව් බැම්මට අමතර වැවක තියෙන තවත් සුවිශේෂී අංග රැසක් තියෙනවා. අපි එකින් එක බලමු. මොනවද මේ සුවිශේෂී අංග? එහි කාර්යභාරය මොනවද කියලා බලමු. බොහෝ දුරට මේ වැව් බැම්ම නිර්මාණය කිරීමෙන් පසුව අපි කතා කරන වැවක ඊළඟ අංගයේ විදිහට රළපනාව. රළපනාව, සලපනාව, රළපැන්නුම කියන විවිධ නම් වලින් මේ භාවිත කරනවා. මෙන්න රළපනාවේ ප්‍රධානම කාර්යය තමයි වැවේ ජලය. මේක නිර්මාණය කරන්නේ රළපනාව නිර්මාණය කරන වැවේ වැව් බැම්මේ ඇතුල් පැත්තේ. වැව් බැම්මේ ඇතුල් පැත්තේ විශාල ගල් කුට්ටි අතුරලා වැවේ ඇතුල් පැත්තේ ගල් කුට්ටි අතුරලා වැව් බැම්ම ආසන්නව ඉහළට එනකොට මේක පඩි පෙළක ආකාරයෙන් ක්‍රමානුකූලව ගල් කුට්ටි අතුරලා නිර්මාණය කරන්නේ. මෙහි මූලික මුඛ්‍ය පරමාර්ථයේ උනේ දුවේ පුතේ වැවේ ජලයෙන් වැව් බැම්ම සේදී යාම වැළැක්වීම සඳහා තමයි මේ උපක්‍රමය යොදාගත්තේ. එහෙනම් දිගින් දිගටම දීර්ඝ කාලයක් මේ විදිහට වැව් බැම්මේ මේ රළපනාවක් සලපැන්නමක් නැති වුණා නම් වැවේ වැව් බැම්ම කාදණය වෙලා වැව් බැම්ම කුතනකින් හෝ දුර්වල වෙලා කැඩිලා යන්න පුළුවන්. ඒ නිසා තමයි දුවේ පුතේ මේ වැව් බැම්ම ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් වැවේ ඇතුල් පැත්තේ ගල් කුට්ටිය තුරලා පඩි පෙළක ආකාරයකින් ඉදිකල නිර්මාණයක් තමයි මේ රළපනාව සලපැන්නුම. කියන ඔබ සුලබව දැකලා ඇති. මොකද රජරට දරුවන්ට නම් මේ පිළිබඳව අමුතුවෙන් මතක් කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට හොඳ අත්දැකීම් තියෙනවා, ඍජු අත්දැකීම් තියෙනවා මේ වැව් පිළිබඳව. එහෙනම් අපි දන්නවා සලපනාව, රළපනාව, එහෙම නැත්නම් රළපැන්නුවෙන් පස්සේ වැවක තියෙන තවත් සුවිශේෂී අංගයක් තමයි සොරව්ව. සොරව්. මොකද සාමාන්‍යයෙන් ගම්වල කුඩා වැව්වල නම් සොරව් එකක් විතර තමයි තියෙන්නේ. බොහෝ දුරට මහා පරිමාණ වැව්වල සොරව් කිහිපයක් තියෙනවා. සොරව් හතරක් පහක් තියෙන වැව් තියෙනවා ලංකාවේ. එහෙනම් මේ සොරව්වක කාර්ය ගැන කතා කරන්න කලින් සොරව් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩ සොරව්ව සහ අනිත් එක මඩ සොරව්ව. එහෙනම් ගොඩ සොරව්වේ කාර්යභාරය තමයි වැවේ ජලය කෙත්තු වලට ඇල මාර්ග වලට මුදා හැරීම සඳහා යොදාගන්නේ ගොඩ සොරව. මඩක් උසකින් තමයි ගොඩ සොරව නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ වඩා වැදගත් වන සොරව වර්ගයක් තමයි මඩ සොරව. ඒක වැවේ ජලය හිස් කරන්න අවශ්‍ය අවස්ථාවලදී වැවේ ජලය සම්පූර්ණයෙන්ම මුදාහරින්නේ, පිටතට මුදාහරින්නේ මේ මඩ සොරවෙන්. බොහෝ දුරට වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වාගේ බොහෝ දේවල් වලට මේ මඩ සොරව උපයෝගී කරගෙන වැවේ ජලය හිස් කරන්න අවශ්‍ය පසුබිම ගොඩනගලා තියෙනවා. එහෙනම් අපි කතා කරා වැව කංග, වැව් බැම්ම, ඊට පස්සේ රළපනාව, ඊට පස්සේ සොරව්ව. මේ සොරව්වෙන් පස්සේ අපි දරුවනේ කතා කරන්න පුළුවන් අතිශය වැදගත් අංගයක් මේ ශ්‍රී ලංකාවේ වාර කර්මාන්තයට ආවේනික අංගයක්. ලෝකයේ කිසිදු වාර කර්මාන්තයක දක්නට නොලැබෙන ආකාරයේ වාරි අංගයක් තමයි බිසෝකොටුව. බිසෝකොටුව. එහෙනම් බිසෝකොටුව කියන්නේ මේ සොරව්ව සමීපයේ ආයත චතුරස්රාකාර හැඩයකට නිර්මාණය කරපු ලිඳක් හා සමාන. මේ ලිඳ බොහෝ දුරට නිර්මාණය කරලා තියෙන්නේ මේ සොරව්වට අභිමුඛව ගල් පතුරු යොදලා. ගල් පතුරු. එහෙනම් මේ බිසෝකොටුවේ ප්‍රධාන කාර්යය තමයි, ප්‍රධානතම කාර්යභාරය තමයි සොරව්වෙන් ජලය පිටතට මුදා හැරීමේදී, වැව් බැම්ම හරහා පිටතට මුදා හැරීමේදී දැවැන්ත පීඩනයක් එනවා. අතිවිශාල මං කියන්නේ හෙක්ටයාර 2500 ගණන් තියෙන වැව් තියෙනවා කියලා. ඉතින් මේ තරම් විශාල වැවක ජලය එකපාරම සොරුවකින් දෙහිකින් මුදා හැරීමේදී අතිවිශාල පීඩනයක් ඇති වෙනවනේ. අතිවිශාල පීඩනය. ඒතකොට මේ පීඩනයත් එක්ක වැව් බැම්මත් අභ්‍යන්තරයෙන් ජලය මුදා හැරෙද්දී මේ වැව් බැම්මට දැවැන්ත හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමා දරුවනේ මේ වැව් බැම්මට ඇතිවන පීඩනය, ජලයෙන් ඇතිවන පීඩනය අවම කරගන්න අනිවාර්යයෙන්ම ඔබට විභාගයේ ප්‍රශ්නයක් ඇහුවොත් බිසෝකොටුවේ කාර්ය කුමක්ද කියන එක වැව් බැම්මට වැවේ ජලයෙන් ඇතිවන පීඩනය අනිවාර්යම පීඩනය කියන වචනේ තිබිය යුතුයි. එහෙනම් මේ පීඩනය අවම කරගනිමින් වැව් බැම්ම හරහා ඇලමාර්ගවලට ජලය මුදා හැරීමට අවශ්‍ය නිර්මාණය කරපු අංගය තමයි මේ බිසව කොටුව කියන කාර්ය අංගය. ඊට අමතරව මේ බිසව කොටුව කියන අංගයට අමතරව දුවේ පුතේ අපි තවත් එකක් තමයි පිටවාන. ඊටමත් වැඩගත් අංගයක් වැවක එහි කාර්ය මොනවද කියලා අපි කතා කරමු. පිටවාන. එන්න මේ පිටවාන කියන්නේ වැවක කෙරවලේ, වැව් බැම්මක කෙරවලේ, වැව් බැම් ප්‍රධාන වැව් බැම්මට ටිකක් පල්ලෙහි විශාල ගල් කුට්ටි, සමහර ඒවා ටොන් එකක් පමණ, මේ විශාල ගල් කුට්ටි අතුරලා ඉදි කරපු අංගයක්. මේ පිටවානේ ප්‍රධානතම කාර්යභාරය තමා දුවේ පුතේ වැවට එකතු වන අතිරික්ත ජලය. ඔන්න දැන් ඊසාන දිග මෝසම සක්‍රීය වෙලා තියෙනවා රජරට ප්‍රදේශවලට. එහෙනම් මේ රජරට ප්‍රදේශවලට ඊසාන දිග මෝසම සක්‍රීය වුණාට පස්සේ ඔබ දන්නවා නොවැම්බර් මාසයේ විතරනකොට මේ රජරට වැව් පිටාර ගලන්න පටන් ගන්නවා. බොහෝ දුරට මේ පිටාර ගැලීමේදී මේ පිටවාන කියන අංගය අතිශය වැදගත් වෙලා තියෙනවා. පිටවාන කියන අංගය අතිශය වැදගත් වෙලා තියෙනවා වැවේ අතිරික්ත ජලය පිට කිරීම සඳහා. එහෙනම් වැවේ අතිරික්ත ජලය පිට කරනවා කියන්නේ එතන ජල කළමනාකරණය පිළිබඳව ඉතාමත් හොඳ අවස්ථාවක් නිරූපණය වෙනවා. එහෙනම් ජල කළමනාකරණය පිළිබඳව අපි කතා කරා වැව් සහ වැවක අංග. පස්සේ අපි අවධානය යොමු කරපු ජල කළමනාකරණය පිළිබඳ තියෙන තවත් අංගයක් තමයි ඇල මාර්ග. එහෙනම් ඇල මාර්ග නිර්මාණය සහ ඇල මාර්ග ඉදිකිරීම පිළිබඳව කතා කරද්දී ක්‍රිස්තු පූර්ව 200 වසරේ විතර දුවේ පුතේ මේ ඇල මාර්ග නිර්මාණය කිරීම සඳහා අඩික කියලා ඇල මාර්ග ඉදිකිරීම භාරව කටයුතු කරපු නිලධාරියෙක් හිටියා. එහෙමනම් පුරාණ කාලයේ ඇල මාර්ග ඉදිකිරීමේදී බොහෝ දුරට මහවැලි ගඟේ අතු ගංගාවක් වෙච්ච අඹන් ගඟ හරස් කරලා මේ අඹන් ගඟ හරහා වසඹ රජතුමා කාලේ ඉදි කළා ඇලහැර ඇල. මේ ඇලහැර ඇල මගේ මින්නේ ගිරිතලේ කන්තලේ කවුඩුළු කියන මේ වැව් පෝෂණය වෙලා තියෙනවා. ඒත් එක්කම පළවන අක්බෝ රජතුමාගේ කාලේ බොහෝ දුරට මේ ඇල මාර්ග නිර්මාණය කරා. පසු කාලීනව මේ අඹන් ගඟ හරහා ඉදි කරපු ඇලහැරවල ඇලට අමතරව මහවැලි ගඟේ පල්හැ, කියන්නේ පල්හැ නිම්නයේ සිට උතුරට ජලය අරගෙන ඒම සඳහා මහවැලි ගඟේ වක්කලමක මිනිපේ ප්‍රදේශයේ වැව් බැම්මක් නැතත් මේ වක්කලමක මේ මිනිපේ යමුණ ඉදි කරලා උතුරට ජලය අරගෙන ඒම සඳහා කටයුතු කරා. මේ ඇලහැර ඇලත් මිනිපේ ඇලත් මේ උතුරට ජලය අරගෙන ඒම සඳහා කටයුතු කරපු අවස්ථාවන්ට ඉතාමත් හොඳ උදාහරණ. ඊට අමතරව ජල කළමනාකරණය සඳහා තවත් වැදගත් අංගයක් තමයි මේ පොකුණු නිර්මාණය. බොහෝ දුරට බෞද්ධ විහාරවල විසූ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා මේ පොකුණු නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවා අනුරාධපුර සහ පොළොන්නරුව යුගවලදී කුට්ටම් පොකුණ, කුමාර පොකුණ, නෙළුම් පොකුණ, ඇත් පොකුණ වගේ පොකුණු තියෙනවා. එහෙමනම් අපි මේ කතා කරන්නේ ජල කළමනාකරණය පිළිබඳ. එහෙමනම් මහවැව් ඉදිකිරීම, ඇල මාර්ග ඉදිකිරීම, පොකුණු ඉදිකිරීම සහ තවත් එක් අංගයක් තමයි පෞද්ගලික ජල පරිහරණයේදී ජලයේ ප්‍රමිතිය, ජලයේ සිසිලස රැක ගැනීම සඳහා අපේ මුතුන් මිත්තන්ට ඉතා හොඳ තාක්ෂණික ඥානයක් තිබිලා තියෙනවා. මෙමන අපි දන්නවා රජරට අපිට බොහෝ දුරට මේ කිවුල් ජලය තමයි බොහෝ දුරට තියෙන නිසා මේ කිවුල් ජලය අවම කර ගැනීම සඳහා දුවේ පුතේ ඒ කාලේ මුතුන් මිත්තෝ මේ ලින් සකස් කරලා මේ ලින් වලට මැටි බඳුන් බස්සලා තියෙනවා. එහෙනම් මේ මැටි බඳුන් බස්සපු ලින් වලට ඒ කාලේ කිව්වා ඌරා කැටලින් කියලා. ඌරා කැටලින් ලංකාවේ වීලි ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවල මේ ඌරා කැටලින් අදටත් දක්නට ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි කතා කරේ අද දවසේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. පැරණි විද්‍යාව හා තාක්ෂණය ගැන කතා කරද්දී පූර්ව ඓතිහාසික යුගයේ පැරණි විද්‍යාව හා තාක්ෂණයට කරුණු තුනක් කතා කරා. එකක් තමයි මැටි ඔළුව ආකාරයේ සුසාන, දෙවෙනි එක අපි කතා කරා නිවාස තාක්ෂණය, තුන්වෙනි එක අපි කතා කරා මැටි බඳුන් තාක්ෂණය. ඊට අමතරව අපි කතා කරා විද්‍යාවේ පරිණති අවස්ථාවක් තමයි ජල කළමනාකරණය. ජල කළමනාකරණය ගැන කතා කරා. ජල කළමනාකරණයේදී අපි කතා කරා මහවැව් ඉදිකිරීම. ඒත් එක්කම මහවැව් ඉදිකිරීම වලට අමතරව වැවක ප්‍රධාන අංග ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා ඇල මාර්ග ඉදිකිරීම. ඊට පස්සේ අපි කතා කරා පොකුණු ඉදිකිරීම. ඊට පස්සේ අවසාන වතාවට කතා කරා මේ පෞද්ගලික ජල පරිහරණය සහ ජලයේ නියම ප්‍රමිතිය සහ සිසිලස ආරක්ෂා කර ගැනීමට ඌරා කැටණින් ලිං නිර්මාණය කිරීම පිළිබඳව. එහෙනම් අපිට තව දුරටත් මේ පාඩම ඉස්සරහට කතා කරන්න තියෙනවා. එහෙනම් අපි ලබන සතියේ මේ පාඩේ ඉතුරු පාඩමේ ඉතුරු කොටසින් ඔබ සමග සම්බන්ධ වන තෙක් తాවකාලිකව සමුගන්නා. එහෙනම් අද දවසේ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත බව ප්‍රකාශ කරමින් රජරට සේවයටත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කෘතවේදී වෙමින් අද දවසේ වැඩ කටයුතු ටික මම අවසන් කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ලබන සතියේ මේ පාඩමේ ඉතුරු කොටස සමග සම්බන්ධ වෙන්න කියන ඇරයුම මානහිඳ වෙන ඔබ සියලු දෙනාටම ස්තුතියි.